අවකාශයේ පාසල
මින් අපි ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන්. තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය ඉගෙන ගන්න ආසාවෙන් රුහුණු ගුරු ගෙදර රේඩියෝ ස්කූලට ඇවිත් ඉන්න මගේ දූල පුතාලා හැම දිනාටම. අද පාඩම ඉදිරිපත් කරන මම අකුරැස්ස මහා විද්‍යාලයේ නදීකා විරසිංහ ගුරුතුමිය. අදත් මගෙත් එක්ක එකතු වෙනවා කවිෂ්ක කල්හාර පුතා. අපි කලින් දවස් කිහිපය තුළ සාකච්ඡා කළේ දහල් ශ්‍රේණිය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පෙළ පොතේ අටවන පාඩම් ඒකකයේ පාඩම් කොටස් කිහිපයක් පිළිබඳව. ඉතින් අපි මතක් කරගනිමු පළමුවෙන්ම මොනවද ඒ පාඩම් කොටස් කියලා. අපි කලින් දවස්වල කතා කළා සමර්පණය යනු කුමක්ද, සමර්පණය සඳහා යොදාගන්නා ප්‍රක්ෂේපණ යන්ත්‍ර වර්ග මොනවාද, ඒ වගේම සාමාන්‍ය සමර්පණයක් විද්‍යුත් සමර්පණයකින් වෙනස් වෙන්නේ කොහොමද, විද්‍යුත් සමර්පණයක සුවිශේෂී ලක්ෂණ මොනවාද, අන්න ඒ වගේ බොහෝ වැදගත් කරුණු කාරණා රාශියක් පිළිබඳව. ඒ වගේමයි දුවේ පුතේ, අපි අවසානයේට සාකච්ඡා කළා විද්‍යුත් සමර්පණ නිර්මාණයට යොදා ගන්නා මෘදුකාංග වර්ග පිළිබඳව. ඒ වගේම ඒ එකිනෙක මෘදුකාංග වර්ගවල වෙනස්කම් මොනවද කියන එක පිළිබඳවත් අපි සාකච්ඡා කළා. අවසානයේදී මගේ දූල පුතාලට මතක ඇති, ඔයාලගේ යාළුවෙක් නිර්මාණය කරපු විද්‍යුත් සමර්පණයක් නිදර්ශනයට අරගෙන ඒ විද්‍යුත් සමර්පණයට අදාළව විද්‍යුත් සමර්පණයක තිබිය යුතු සුවිශේෂී ලක්ෂණ පිළිබඳවත් අපි සාකච්ඡා කළා. ඒ වගේමයි දුවේ පුතේ, අපි විද්‍යුත් සමර්පණ නිර්මාණයක් සිදු කළා. එහිදී ගුණාත්මක විද්‍යුත් සමර්පණයක් නිර්මාණය කරගන්නා ආකාරය පියවරින් පියවර මගේ දූල පුතාලට කියලා දුන්නා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ පාඩමින් 10-11 ශ්‍රේණිවල වාර විභාගවලදී ඔබට පිළිතුරු සැපයීමට සිදුවිය හැකි ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න. අපි රුහුණු ගුරු ගෙදරින් ලබා දුන්න දුරකථන අංකයට අපිට කෙටි පණිවිඩ යොමු කරපු දූල පුතාලා කිහිප දෙනෙක් යෝජනා කරලා තිබුණා රුහුණු ගුරු ගෙදර සංගරාවෙන් අපිට ලබා දීලා තියෙන ක්‍රියාකාරකම් වලට අමතරව වෙනත් ක්‍රියාකාරකම් අනුසාරයෙන් ලබා දෙන ප්‍රශ්න කිහිපයකුත් සාකච්ඡා කරන්න කියලා. අන්නේ ඉල්ලීමත් එක්කම අපට දුරකථන අංකය ඔස්සේ කෙටි පණිවිඩයක් මගින් ප්‍රශ්න යොමු කරපු දුවෙකුත් අද අපිත් එක්ක රුහුණු ගුරු ගෙදරට එකතු වෙනවා. පළමුවෙන් අපි තෝරගනිපු ප්‍රශ්නය තමයි ඊ සමර්පණවල පොදු ලක්ෂණ මොනවාද? ඔව් පුතා, කියන්න බලන්න පොදු ලක්ෂණ විදියට සඳහන් කරන්න පුළුවන් මොනවාද කියලා.
ටීචර්, මට හිතෙන්නේ අඩංගු විය යුතු වාක්‍ය පේලි ප්‍රමාණය, අකුරුවල විශාලත්වය, අක්ෂර විඤ්ඤාසය හා භාෂා යෙදුම් නිවැරදිවීම, පින්තූර චිත්‍රක හෝ වගු ප්‍රස්ථාර ඇතුළත් කිරීම, වර්ණය දීම, චලන චිත්‍ර සහ වීඩියෝ, අරමුණු ඉලක්ක ගත කිරීම නේද ටීචර්?
ඔව් ඒව තමයි අපි පොදු ලක්ෂණ විදිහට හඳුන්වන්නේ. ඊළඟට අපි බලමු විද්‍යුත් සමර්පණයක් යනු කුමක්ද. අපි කලින් දවසේ සමර්පණය කියන්නේ මොකක්ද කියන එකත් විද්‍යුත් සමර්පණයක් යනු කුමක්ද කියන එක පිළිබඳවත් සාකච්ඡා කළා.
ඊ සමර්පණ මෘදුකාංගයක් භාවිතයෙන් නිර්මාණය කරගන්නා ඊ සමර්පණයක් ඉලෙක්ට්‍රොනික සමර්පණයක් ලෙස හැඳින්වේ.
ඔව් විද්‍යුත් සමර්පණ මෘදුකාංගයක් භාවිතා කරලා නිර්මාණය කරන සමර්පණයක් අපි ඊ සමර්පණයක් කියලා හඳුන්වනවා සරලව. අපි එදා කතා කළා මේ ඊ සමර්පණ සහ සාමාන්‍ය සමර්පණ අතර වෙනස සහ ඒ වගේම මේ ඊ සමර්පණයක විශේෂ වාසි මොනවද කියලා නේද? ප්‍රේක්ෂකයාගේ අවධානය දිනා ගන්න පුළුවන්, වැදගත් කරුණු උද්දීපනය කරලා පෙන්වන්න පුළුවන්, ඒ වගේම තමයි අපේ ප්‍රේක්ෂකයාට අපේ අදහස නිවැරදිව සම්ප්‍රේෂණය කළ හැකි වීම. ඉතින් මෙන්න මේ කරුණු පිළිබඳවත් මගේ දූල පුතාලා පිළිතුරක් ලිවීමේදී හොඳින් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට අපි කතා කරන්න යන්නේ තෝරාගත් තුන්වෙනි ප්‍රශ්නය. ඊ සමර්පණ මෘදුකාංග වර්ග පහක් ලියන්න. අපි කලින් දවසකත් කතා කළා ඊ සමර්පණ මෘදුකාංග වර්ග කිහිපයක් ගැනම. ඒ වගේම ඒවා නිදහස්සා විවෘතකේතද, එහෙමත් නැත්නම් ඒවා මිලදී ගත යුතු ඒවාද, අන්තර්ජාලය හරහා අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවාද කියන එක පිළිබඳව අපි කලින් දවසේ කතා කළා. නමුත් අපි අද මතක් කරමු ඊ සමර්පණ මෘදුකාංග වර්ග.
Apple Keynote, Corel Presentation, LibreOffice Impress, Microsoft PowerPoint, OpenOffice.org Impress.
ඔව්. මෘදුකාංග නම් නිවැරදිව මතක තියාගන්න ඕන. මොකද විභාගයේදී ඔබට ලැබෙන්න පුළුවන් ඊ සමර්පණ මෘදුකාංගයක් නොවන්නේ කියලා. ඊ සමර්පණ මෘදුකාංග වර්ග කීපයක් සමග වෙනත් මෘදුකාංග වර්ගයක නමක්. අන්න ඒ විටදී මගේ දූල පුතාලට හැකියාව තියෙන්න ඕන නිවැරදිව මෘදුකාංගයේ නම තෝරා ගන්න. ඉතින් අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියලා අපි තෝරගනිමු. ඔව්, අපින් දරුවෙක් අහලෙවල තියෙනවා අපේ කම්පියුටර් වල තියෙන්නේ MS Office වල අලුත් version. පෙළපොතේ තියෙන්නේ 2010. පියවර ලියන්න කියලා අහන ප්‍රශ්නවලදී අපි පොතේ තියෙන පියවර කටපාඩම් කරන්න ඕනද? ඔව්, මේ ගැටලුව පිළිබඳවත් දරුවන්ට නිතරම ප්‍රශ්න පැන නගිනවා. මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා පෙළපොතේ තියෙන 2010 version එක උනාට මගේ දූල පුතාලට ඒකේ පිළිවෙලකට කියලා දීලා තියෙනවා දරුවනි. ඉන්සර්ට් පටිත්තට ගියාම මෙන්න මේ කරුණු ඉන්සර්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් කඩාවක්, වගුවක්, රූප සටහනක්, එහෙමත් නැත්නම් හැඩතලයක්, වීඩියෝ එකක්, ඔඩියෝ එකක්, ඒ කියන්නේ හඬපටයක්. මේ අපේ කඩාව තුලට ඇතුළත් කරගන්න නම් ඉන්සර්ට් කියන පටිත්ත භාවිතා කරන්න වෙනවා. ඒ වගේමයි දුවේ පුතේ, ඩිසයින් කියන පටිත්තට ගියාට පස්සේ අපිට අපේ කඩාවේ මුහුණුවර එක් එක් ආකාරයෙන් අපට අවශ්‍ය ආකාරයකට සකස් කරගන්න තෝරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම කඩාවේ ප්‍රමාණය, කඩාවේ පසුතලය කියන දෙකම මෙන්න මේ පටිත්තෙන් වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේමයි දූල පුතාලා දන්නවා ට්‍රාන්සිෂන්ස් කියන පටිත්තට ගියාම අපේ කඩාවෙන් කඩාවට මේ අපේ කඩා දැක්ම ගමන් කරන ආකාරය, කඩා සංක්‍රාන්තිය එක් එක් ආකාරය අපට කැමති ආකාරයකට සකස් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේමයි ඇනිමේෂන්ස් කියන පටිත්තට ගියාම අපට පුළුවන් අපි අපේ කඩාවේ ඇතුළත් කරලා තියෙන වචන, ටෙක්ස්ට් බොක්ස්, ඒ වගේම අපි ඇතුළත් කරලා තියෙන වීඩියෝ එකට, ඔඩියෝ එකට, ඒ ඕනම එකකට ඇනිමේෂන් එකක් සිංහලෙන් අපි භාවිතා කරනවා සජීවීකරණයක්. සජීවීකරණයක් වස්තුවකට ඇතුළත් කරද්දී අපිට පුළුවන් ඇනිමේෂන් කියන පටිත්ත භාවිතා කරන්න. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පාසලේ ඉතිහාසයේ ගෙනහැර දැක්වීම සඳහා ඊ සමර්පණයක් සෑදීමට අවශ්‍ය වේ. ඒ සඳහා ඊ සමර්පණයක අඩංගු වේ යුතු ගුණාංග පිළිබඳව උපදෙස් ලබා දීලා කතාවක් නිර්මාණය කරන්න තමයි ඊළඟ ප්‍රශ්නයෙන් තියෙන්නේ. අපි ඒකට පොඩි වෙලාවක් දීලා ඊළඟ ප්‍රශ්නයට යමු. ඉගෙනුම් කටයුතු සඳහා ඊ සමර්පණයක් යොදාගත හැකි ආකාරය කෙටියෙන් විග්‍රහ කරන්න. මගේ දූල පුතාලා දන්නවා ඊ සමර්පණ පිළිබඳ ඉගෙන ගැනීම. ඔව්, අපි කලේ ඊ සමර්පණ පිළිබඳව ඉගෙන ගනිපු එක. නමුත් අපිට දැන් අවශ්‍ය වෙන්නේ ඊ සමර්පණයක් යොදාගෙන ඉගෙනුම් කටයුතු කරන්න පුළුවන් ආකාරය විස්තර කරන්න. දූල පුතාලා දන්නවා මේ පාඩමෙන් අපි අද කලේ ඊ සමර්පණ පිළිබඳ ඉගෙන ගනිපු එක. නමුත් මෙතෙන්දී අදහස් කරන්නේ ඊ සමර්පණයක් යොදාගෙන ඉගෙනුම් කටයුතු කරන්න පුළුවන් ආකාරය කෙටියෙන් විස්තර කරන්න කියලා. ඊ සමර්පණ නිර්මාණය කළ තියෙනවා පාඩමේ ඉතා වැදගත් කරුණු අවධාරණය විය යුතු කරුණු අඩංගු කරලා ඒ වගේම පාඩමෙන් ඒ වගේම ලිඛිතව හෝ වාචිකව දරුවෙකුට ඉදිරිපත් කරාට නොතේරෙන කරුණු වීඩියෝ සහ සජීවීකරණ භාවිතා කරලා ඉදිරිපත් කරලා තියෙනවා. අන්න ඒ වගේ චලනචිත්‍ර, වීඩියෝ, අකුරු, වගු ප්‍රස්ථාර, හඬපට ආදිය ඇතුළත් කරලා මේ නිර්මාණය කරන විද්‍යුත් සමර්පණයන් පාඩමක් ඉගෙන ගන්න භාවිතා කළාම මම හිතනවා දරුවන්ගේ ඒ පාඩමෙන් ලබන්න පුළුවන් උපරිම නිපුණතාවය දැනුම ලබා ගන්න ආධාරකයක් වෙනවා කියලා. ඉතින් අන්න ඒ වගේ පිළිතුරක් සකස් කරලා මගේ දූල පුතාලටත් ලියන්න පුළුවන්. අපි කලින් සඳහන් කළ ප්‍රශ්නයට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දුව මොන වගේ උත්තරයක්ද ලියලා තියෙන්නේ කියලා දැන් අපි බලමු. ඔව් කියන්න දුව. ඔවේ අපිත් එක සම්බන්ධ වුණේ අපි ලබා දීපු දුරකථන අංකයට අප වෙත ප්‍රශ්න ඉදිරිපත් කරපු දුවෙක්. ඉතින් ඒ දුව කිව්වා වගේම විද්‍යුත් සමර්පණයක එක් කතාවක අඩංගු යුතු වාක්‍ය ප්‍රමාණය 6ත් 9ත් අතර වෙනවා. ඊට වඩා කුඩා වුණොත් ප්‍රේක්ෂකයාට කියවිය නොහැකි නිසා අපේ අදහස් අපට අවශ්‍ය ආකාරයට ප්‍රේක්ෂකයාට සම්ප්‍රේෂණය නොවෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේමයි අකුරුවල විශාලත්වය .32ක් ඊට වැඩි වෙන්න හෝ අඩු වෙන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. මොකද ඒකට හේතු වෙන්න පුළුවන් වෙන්නේ ප්‍රේක්ෂකයා සහ සමර්පණය අතර දුර. අන්න ඒ කරුණ ගැන අවධානය යොමු කරන්න ඕන. ඒ වගේමයි දුවේ පුතේ අක්ෂර සහ භාෂා යෙදුම් පිළිබඳව අපි ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. අපි තවත් පිරිසක් ඉස්සරහට ගිහිල්ලා අපි මේ විද්‍යුත් සමර්පණය දර්ශනය කරනකොට අපි මේ දර්ශනය කරන දේ තමයි ප්‍රේක්ෂකයා උකහා ගන්නෙ. ඉතින් ඒ ප්‍රේක්ෂකයා ලබා ගන්න දේ ඉතා නිවැරදි විය යුතුයි. නැත්නම් ඒ ප්‍රේක්ෂකයා නැවතත් තවත් කෙනෙකුට ඉදිරිපත් කරන්නේ අපි ලබා දුන් දත්ත හෝ තොරතුරු වැරදි ආකාරයට වෙන්න පුළුවන්. එම නිසා අනිවාර්යෙන්ම මගේ දූල පුතාලා සමර්පණයක් නිර්මාණය කිරීමේදී අක්ෂර විඤ්ඤාසය සහ භාෂා යෙදුම් රීති නිවැරදිව අනුගමනය කරන්න ඕන. ඒ වගේමයි චලනචිත්‍ර, වීඩියෝ වගේ දේවල් එක් කතාවකට එකක් භාවිතා කිරීම ඉතාමත් ඵලදායි. ඒ වගේමයි වගු ප්‍රස්ථාර වගේ දේවල් අපේ කතාවක් තුළ තියෙන්න ඕන දෙකක් වගේ ප්‍රමාණයක් උපරිමයෙන්, එකක් වුවත් ප්‍රමාණවත්. ඒ වගේමයි වර්ණ යොදද්දී අපි දන්නවා රතු පාට වගේ තද වර්ණ මුළු කතාව පුරාම සහ අපි කතා දර්ශනය පුරාම යොදා ගත්තොත් ඒකට ප්‍රේක්ෂකයා කැමති වෙන්නේ නැහැ. වැදගත් කරුණු උද්දීපනයේදී එවැනි වර්ණ යොදා ගැනීම ප්‍රායෝගිකයි. නමුත් අපේ කතාව පුරාම භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ ඇසට ප්‍රිය වර්ණ. ඒ වගේම තමයි දුවේ පුතේ අපේ අරමුණ. අර මගේ කලින් කතා කර දුව කිව්වා වගේම අරමුණු ඉලක්කගත කිරීම. අපි මොකක්ද බලාපොරොත්තු වෙන්නේ අපේ කතා දර්ශනෙන්? අන්න ඒක අනිවාර්යෙන්ම ඉෂ්ට වෙන්න ඕන. එහෙම නැතුව වෙනත් වෙනත් අරමුණු වලට ගමන් කරනව නම් අපේ කතා දර්ශනය, එමත් නැත්නම් විද්‍යුත් සමර්පණ ඉදිරිපත් කිරීම අසාර්ථක වෙනවා. ඉතින් මගේ දූල පුතාලට ඒකට මම උදාහරණයක් කියන්නම්. අපි අර COVID-19 හා සම්බන්ධයෙන් ආරක්ෂා වෙන්න ඕන ආකාරය පිළිබඳව නිර්මාණය කරපු ඊ සමර්පණය ගැන ආපහු හිතමුකෝ. අන්න එතනදී අපි ළමයින්ට පළවෙනියෙන්ම පෙන්වුවොත් ඉතා දිගු වීඩියෝ දර්ශනයක්. අන්න එතනදී දරුවන්ගේ අවධානය වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපේ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රේක්ෂණ හැකියාව ගැන හිතලා බලලා අපි අපේ අරමුණ ඉටුවන ආකාරයට අපේ විද්‍යුත් සමර්පණය සැලසුම් කළ සකස් කරලා නිවැරදි කරගෙන ඉදිරිපත් කරන්න ඕන. විද්වත් පුද්ගලයෙකුට පෙන්නලා අක්ෂර විඤ්ඤාස දෝෂ සහ මේකේ තියෙන තවත් වැරදි අඩුපාඩු නිවැරදි කරලා ඉදිරිපත් කරන්න වග බලා ගන්න ඕන. ඊළඟට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දුවට තව ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. ඉදිරිපත් කරන්න ඔයාගේ ප්‍රශ්නේ පුතේ. ඔව්, බහුමාධ්‍ය කියලා කියන්නේ ඉලක්කම්, අකුරු, චිත්‍ර, පින්තූර, ප්‍රතිබිම්බ, චලනචිත්‍ර, වීඩියෝ, වගු, ප්‍රස්තාර, ඒ වගේම හඬපට, අන්න ඒ වගේ දේවල්. මේවට අපිත් කියනවා බහුමාධ්‍ය කියලා. මල්ටිමීඩියා කියන ඉංග්‍රීසි වචනයෙන් හඳුන්වන්නේ මෙන්න මේකම තමයි. ඉතින් අපට පුළුවන් අපේ විද්‍යුත් සමර්පණයට මෙන්න මේ සඳහන් කරන ලද සියලුම වර්ගයේ බහුමාධ්‍ය ඇතුළත් කරලා ඉතා ගුණත්වයෙන් යුතු විද්‍යුත් සමර්පණයක් නිර්මාණය කරන්න. ඉතින් දුවේ පුතේ, අද අපි මේ කතා කරපු දේවල් සම්බන්ධයෙන් මගේ දූල පුතාලට යම් ගැටලුවක් තියෙනවා නම් පුතාලගේ දුරකථනයේ ICT හිස්තැනක්, G10 හිස්තැනක්, U8 හිස්තැනක් තියලා, L.5 හිස්තැනක් තියලා මගේ දූල පුතාලට පුළුවන් ඕගොල්ලන්ගේ අදහස් ටයිප් කරලා 0.7.0.488.1488 කියන දුරකථන අංකයට SMS එකක් මාර්ගෙන් අප වෙත යොමු කරන්න. ඒ විතරක් නෙමේ, මගේ දූල පුතාලට මේ පාඩම සම්බන්ධයෙන් හොඳ මතකයක් තියෙනවද කියලා පරීක්ෂා කරන්න අවස්ථාවක් දැන් සලස්වල දීලා තියෙනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය, ඒ කියන්නේ spedu.sch.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා ඩිජිටල් පැලට් කියන තැන ක්ලික් කරලා ඔන්ලයින් එඩ්‍යුකේෂන් ICT බ්ලොග් එකේ අල්ටිමේට් ICT කියන වැඩසටහනට සම්බන්ධ වෙන්න. සෑම පාඩමකටම අදාළව සතියකට දෙක බැගින් අලුත් තක්සේරු පත්‍රිකා ලබා දීලා තියෙනවා. ඔන්ලයින් පිළිතුරු සපයලා තමන් ගැන තමන්ටම මැනගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි, දූල පුතාලා මේ තක්සේරු පත්‍රිකා මඟහැරුණනම් ඒ තක්සේරු පත්‍රිකා නැවත ඩවුන්ලෝඩ් කරගෙන පිළිතුරු සපයන්නත් අවස්ථාව ලබා දීලා තියෙනවා. රුහුණු ගුරු ගෙදරට ආපු මගේ දූල පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. තොරතුරු තාක්ෂණ විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් වී නම් ICT හිස්තැනක්, Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.0.1.488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත ක්යූ අක්ෂරය වෙනුවට සී අක්ෂරය යෙදීමයි.
ගමින් නගරයේ දූපුතුන්ට දැනුමාරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.